නේ සාදු සාදු. 2019 වසරේ 8 මාසේ 6 දා භාවනා වැඩසටහන. ජීවිතයේ සත්‍ය අවබෝධ වෙනුවෙන් මැරෙන්න කැමති අයට තියෙන දහමක් තමයි නිර්වාණ මාර්ගය කියලා කියන්නේ. එහෙම ලෝකේ ආතතියක් හටගන්නවා ටික දෙනෙකුට. ඒ ටික දෙනා තමයි ලෝකේ කාලා ඇති වෙලා, බීලා ඇති වෙලා, නාලා ඇති වෙලා කරන්න දෙන හැම දෙයක්ම කරලා ඇති වුණාට පස්සේ මිනිස්සුන්ට අවසානයේ සත්‍ය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න හිතෙනවා. ධර්මය වෙනුවෙන් මැරෙන්න හිතෙනවා. ඉතින් ඇත්තටම ඕ ඇත්තන්ට එහෙම හිතෙලද තියෙන්නේ? ධර්මය වෙනුවෙන් මේ යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ධර්මය වෙනුවෙන් මේ යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ සිත තියෙන්න ඕන. මේ හිතට ආවේ නැත්නම් ඒ හිත හදා ගන්න ඕන. ඒක තමන්ට තේරෙන්න ඕන එකම විසඳුම මේ ලෝකේ ධර්මයේ පමණයි කියලා. ජීවිතයේ පිළිබඳව පූර්ණ කාලසටහනක් හදපු ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක් තමයි උපත, පැවැත්ම හා මරණය. සියලු දෙනාටම නියතයි. ඒ කාලය තුල රැස් කරන සංකල්ප සියල්ල බොඳ වෙලා යනවා. හරියට පින්වතුනි උදාහරණ දක්වන්නේ මේ වැල්ලේ තනෝ මාලිගාවණී කියලා. වැල්ලේ වැලි වලින් ලස්සනට මාලිගාවක් හදනවා. එක පාරට ලොකු රළ පහරක් ඇවිල්ලා ඒ මාලිගාව කොහොම ගහගෙන යනවා ඒ වැලිවල. අන්න ඒ වගේ තමයි පිනොතනේ මිනිස්සුන්ගේ සියලු දෙනාගේම ජීවිතවල යථාර්ථය ඕකයි. ඒක නෙමෙයිද? ඒක නෙමෙයිද ඇත්ත? ඒක නේද ඇත්ත? ඒකයි ඇත්ත. කෂණයයි. එවනම් මේ ලෝකේ ධර්මයෙන් බැහැරව පිනතුනේ සාර්ථකත්වයක් නැහැ. ධර්මයෙන් බැහැරව සාර්ථකත්වයක් නැහැ. එවනම් ලෝකේ අවබෝධ කරගෙන වාසය කිරීම තමයි වැදගත්. අර මුලින් මතක් කරේ ධර්මය වෙනුවෙන් මැරෙන්න ඕන කියන එක මතක් කළේ. එහෙම නැත්තම් සක්කාය දිට්ඨිය දුරු කිරීමට පහසුවක් ලැබෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි දුරු කිරීමට පහසුව ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ වෙනුවෙන් මැරෙන්න පුළුවන් ශක්තියක්. කන්දක් උඩකට ගිහිල්ලා යකාගේ කටට පනිනවා වගේ වැඩක්. කොහොම හිතන්නකෝ ඇත්තටම ශාරීරික වශයෙන් අපි කන්දක් උඩට ගියා කියලා. ගිහිල පල්ලෙහාට පනින්න කොච්චර හිතක් හදාගන්න වේද? ශාරීරික වශයෙන් ගත්තොත් අපි පැන්නොත් අපි දන්නව වෙන දේ මොකද්ද කියලා දන්නවා. දැන් අපි ওই ලෝකාන්තේ වගේ තැන්වලින් කට්ටියකින් පයින්නෝනේ. වෙන රටවල් වල විනෝදෙට පයින්නවා, මේ රටේ මේ මැරෙන්න පයින්නවා. ඒකෝර මේ මිනිස්සයා දන්නව මේ ශරීරේ ඔව් කෑලි කෑලි කැබිලි වලට කැලිලා වැදිලා හානි වෙලා ශරීරෙ මිය යනවා කියලා. ඒ තරම් තමන්ගේ ආත්මයට මේ නිග්‍රහයක් කරගෙන එයා පයින්නවා. එයා ශාරීරිකව භෞතිකව තමයි මේ නිග්‍රහය දැක්කේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. ආධ්‍යාත්මිකව ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු පලිගන්නේ ශරීරේ. ශරීරේ කිසි වැරද්දක් කරන්නේ නැහැ. ශරීරේ කිසි වැරද්දක් කරන්නේ නැහැ. සියල්ල තියෙන්නේ මනෝපුබ්බංගම ධම්මා කියපු වශයෙන් මනස పూర్ව කටයුතු කරගෙන තමයි තියෙන්නේ, මුල් කරගෙන තමයි පින්නතුනේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ නිසා මේ ශරීරයෙන් පලිය අරන් වැඩක් නැහැ. කෙනෙක්ගේ ශරීරයෙන් අරන් පලිය අරන් වැඩක් නැහැ. මනසේ තමයි තියෙන්නේ සියලු ප්‍රශ්න. මනසේ තියෙනවා පින්නතුනේ මැරිය යුතු දුරු කළ යුතු ධර්මතා තියෙනවා. ඒක තමයි අපි ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය නැති කරලා දාන්න ඕන, දුරු කරලා දාන්න ඕන. අවිද්‍යාව නැමැති මලකඩය දුරු කරලා දාන්න ඕන, නැති කරලා දාන්න ඕන. අවිද්‍යාවෙන් සැදුනලත් සක්කාය විට්ටිය නැමැති වෛරසය, විස බීජය, පිළිකාව ඉවත් කරන්න ඕන. ඇයි ඒ වෛරසයක් විස බීජයක් පිළිකාවක් කියලා කියන්නේ? වෛරසයකින් විස බීජයකින් පිළිකාවකින් මනුස්සයාගේ ශරීරය විනාශ කරලා දාලා මරණයටපත් කරනවා. ඒ වගේම තමයි සක්කාය දිට්ඨිය කියන ස්වභාවයත් මනුස්සයාව විපතටපත් කරනවා, විනාශයටපත් කරනවා, හානියටපත් කරනවා, අපායට ඇදගෙන යනවා. හිත සිතට බැඳුනොත්, සිත පිළිගත්තොත්, සිත හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා හිතුවොත් එහෙම ඉවරයි. තේරුණානේ? අර පුරසාරං කතා කරන පාප මිත්‍රයෙක් වාගේ එළිය පහළියේදී සමාජයේදී අපිට ඕන තරම් එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. පුරසාරම විතරයි, කිසි දෙයක් නැහැ. ඒ වගේ තමයි මනස කියන්නේත් එහෙමයි. මනස ලොකු පුරසාරම් ටිකක් ලෝකෙ පෙන්නනවා. නමුත් අවසානයේ ප්‍රතිඵලය බිඳුවයි. මායාට රැවටීම කියන කාරණේ තමයි මෙතෙන්දි පෙන්වන්නේ. මුලා වූ ධර්මවලට පාවිච්චි කරන නමත් තමයි පිනතුනේ මේ මායා කියන වචනය. විනාශයට හේතු වෙන කාරණාවලට පාවිච්චි කරන දෙයක් තමයි මායා කියන වචනය. එතකොට සිත වැරදි පැත්තට කතා කරනවා, හරි පැත්තට කතා කරනවා. නුවණින් විසඳ ගන්නයි ඕන හරි පැත්ත සහ වැරදි පැත්ත. හරි පැත්ත සහ වැරදි පැත්ත නුවණින් තෝරගන්නයි ඕන. ඉතින් මිත්‍යා ඥාන කියලා එකක් තියෙනවා, සම්‍යක් ඥාන කියලා එකක් තියෙනවා. ඉතින් මිත්‍යා ඥානෙ තිබුණොත් එහෙම මිත්‍යා අදහස් වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සම්මා ඥානයක් තිබුණොත් එහෙම එයාට සිතට පහළ වෙන දේ, හැට පේන දේ එයා සම්‍යක් ඥානයෙන් තමයි විසඳගන්නේ. සම්මා දිට්ඨියකින් තමයි විසඳගන්නේ. ඒක මේ ලෝකේ දකින්න තියෙන පින්නතුනේ. නුවණ වර්ධනය කරගත්ත තරමට තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න විදිය ඒ සමාජයන් වල අපිට ඒ මට්ටමින් දකින්න තියෙනවා. එකම ප්‍රශ්නයක් දාලා කියනවා 10 දෙනෙකුට විසඳන්න කියලා. 10 ආකාරයකට නේද විසඳන්නේ ඒගොල්ලන්ගේ බුද්ධි පරිමාණය අනුව. ඒක ලෝකෝත්තරත්වයක් නැමැති මහා ශ්‍රේෂ්ඨ ඥානයක් තියෙන බුදුවරුන්ට රහතුන්ටත් දෙනවා එවැනිම ප්‍රශ්නයක් විසඳන්න. බලන්න උන්වහන්සේලා විසඳපු අපූර්ව. ඒක තමයි නුවණ. ඒක තමයි වැදගත්. ලෝකේ තියෙන බරපතලම අවිය තමයි, ශාලතම අවිය තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාවට මුළු ලෝකයක් සලිත කරන්න පුළුවන්, කම්පණය කරන්න පුළුවන්. තමන්ගේ සිත පාලනය කරගන්න පුළුවන්. ඒ චිත්ත ධාරාවන් වලට අහසු වෙන්නේ නැතුව ප්‍රඥා සම්පයුක්තව කටයුතු කරනවා කියන්නේ ඕක. එහෙම නැත්නම් අපි කියන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව සිටියොත් එයාගේ චිත්ත වේග තමයි ඝන වෙන්නේ. ඝන වෙලා තණ්හා මාන දිට්ටි රැස් වෙනවා. රැස් වුණාට පස්සේ අර ඝන වෙච්ච තණ්හා මාන දිට්ටි වලින් දුවනවා මේ ලෝකේ. ධනය පස්සේ, බලය පස්සේ, නිලය පස්සේ තණ්හාවෙන් දුවනවා. ගිහිල්ලා මිනිස්සු මිරිඟුවට හසු වෙච්ච මුවන් වගේ පිපාසයෙන් මියදෙනවා. ලාම්පුවට රැවටිච්ච පළඟැටියෝ වගේ පිච්චිලා මැරෙනවා වගේ දෙයක් සිද්ධ වෙනවා පින්නතුනේ. එනිසා ඥාන සම්පයුක්තව සෑම විටම තමන්ගේ චිත්තාවේග දෙස බැලිය යුතුයි. චිත්තාවේග පින්නතුනේ ගල්ගෙඩි වගේ ඝන වෙනවා මේ ලෝකෙ මිනිස්සුන්ගේ දෘෂ්ටි ගල්ගෙඩි වගේ ඝන වෙනවා. සමහර ඒවා ඝන කරනවා. දැන් බලන්න ආගමික දෘෂ්ටි දාලා ඒවා ඝන කරනවා. ඝන ආගමික දෘෂ්ටිය. මොනම දෘෂ්ටියක්වත් නැතුව මේ ලෝකෙට මිනිස්සෙක් එන්නේ. ඒක ඇත්තද නැත්තද? ඒක ඇත්තයි. රෝහලෙන් අර නොම්බරයක් අතේ බඳිද්දි, කකුලේ හරි කොහේ හරි බඳිද්දි ඒ ළමයට මොන ආගමක්වත් තිබ්බද? ළමයාගේ මොකක්වත් තිබ්බේ නැහැ. මොකක්වත් දෘෂ්ටි නැතුව එන ලෝකේ එන ළමයාගේ ඔළුවට දාන දෘෂ්ටි අනුව දැඩි ආගමිකයෙක් වෙන හැටි බලන්න. එළියට බැහැලා බලන්න. තනිකර මිනිස්සුන්ට මේ පිස්සුයි කියලා කියන්න තරමටවත් හැකියාවක් නැහැ. මොකද ඒ තරමට මිනිස්සුන්ට පිස්සු. පොඩ්ඩක් හරි සිහිය කල්පනාව තියෙන මිනිස්සෙකුට එපයි කියන්නේ තමසට පිස්සු කියලා. දැන් හොඳටම පිස්සෙකුට අපි කියනවා තමසට පිස්සු කියලා කියන්නේ. මොකද හේතුව ඌට ඒක තේරෙන්නේ නැති නිසා. පොඩ්ඩක් හරි සිහිය කල්පනාව තියෙන්න ඕන මේ වාට පිස්සු කියලා කියන්න. ඉතින් අන්න ඒ තරමට සමාජයේට පිස්සු. ඉතින් පොඩ්ඩක් සිහිය කල්පනාව තියෙන අය මෙතෙන්ට ආපු නිසා ඉතින් මේ ඇත්තන්ට මම කියලා දෙනවා ඇත්තට පිස්සු කියලා. ඒ නිසා බරපතල ලෙස පිස්සු හැදුනොත් එහෙම ඒක සනීප කරන්න බෑ මිනිස්සුන්ට. එහෙමනම් මේ ලෝකෙ මේ තියෙන්නේ ලෝකයෙන් ලැබුණු සංකල්ප ධාරාවක්. තමනුත් අතාරින්නේ, තමනුත් ලොකු කම්පනියක් වගේ නිෂ්පාදනය කරනවා මොනවද සංකල්ප. ඊළඟට අපිත් අතාරින්නේ අපේ සංකල්පේ පුළුවන් නම් ඕ අනිත් අය තුල පටවන්නත් බලන ලොකු මිනිස්සුන්ගේ හැටි. අපි සංකල්පයක් හදලා අනිත් අය තුල පටවන්න බලනවා. එහෙම ලෝකේ දක්ෂ වෙච්ච අය ඉන්නවා. ඔය ආගමික නායකයෝ කියන්නේ ඒගොල්ලෝ සංකල්පයක් හදලා අනිත් අයගේ පිටපටවපු අයනේ. බුදුහාමුදුරුවෝ නම් මං කිසි වෙලාවක දකින්නේ නැහැ ආගමික නායකයෙක් හැටියට. උන්වහන්සේ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ කියන එකේ වචනේ තේරුම තත්තාකාරය දේශනා කරන. ආගමක් දේශනා කරන්නේ තත්තාකාරය. තත්තාකාරය කියන්නේ මේ හිතේ ස්වභාවය, ලෝකයේ ඇත්ත ස්වභාවය. ඒකට දෘෂ්ටි ඕනේ නැහැනේ පින්නතුනේ. දෘෂ්ටිය අවශ්‍ය කරන්නේ නොපෙනෙන දෙයකට. ප්‍රත්‍යක්ෂ කරන දෙයකට දෘෂ්ටියක් අවශ්‍ය නැහැ. දැන් අපි ඔබට දීලා ගිනි කබලක් අතට දීලා දැන් අපි කියන්න ඕනද ඔබට දැන් ඔබ ඕක රස්නේ කියලා හිතන්න කියලා? අවශ්‍ය නැහැ. මොකද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. එහෙම කිව්වොත් එහෙම අය ඇයි ඔබ එහෙම කියන්නේ? මම ඉති රස්නේ බව දන්නවනේ. හැබැයි මෙහෙම කියන්න නම් වෙයි. ගිනි කබලක් දීලා දැන් ඕක ඔබ සීතලයි කියලා හිතන්න. අන්න එහෙමනම් හිතන්න වෙනවා. මොකද නැති දෙයක් නේ මෙතන. මෙතන නැති දෙයක් ආරෝපණය කළා. කොහොම හරි ඕක සීතලයි කියලා හිතන්න. ඕක හිතුවේ නැත්තොත් ඔබට ස්වර්ගය යන්න බෑ. ඔබට මෝක්ෂය ලබන්න බෑ. ඕක සීතලයිම කියලා හිතන්න කියන ඔන්න දෘෂ්ටි අවශ්‍ය කරන තැන. එනිසා සත්‍ය දැන ගැනීමට දෘෂ්ටි අවශ්‍ය නැහැ, සංකල්ප අවශ්‍ය නැහැ. දෘෂ්ටි නැතුව බලන්න පුළුවන්. අර සම්මා කියන සම්මාදිට්ඨි කියන එකේ තේරුම ඕක. දෘෂ්ටි නැත කියන අර්ථයයි සම්මා කියන එකේ අර්ථය. පැහැදිලිද? ඔක හොඳ අවබෝධයේ තියෙනවා. දෘෂ්ටි නැහැ කියන එක තමයි සම්මා කියන එකේ අර්ථය. එතකොට සම්මා සංකප්ප කියන එකේ අර්ථය ඒත් එකයි. සංකල්පනා සංකල්පනා නෑ. සංකල්පනා නෑ කියන එකයි සම්මා සංකප්ප කියන එකේ අර්ථය. එතකොට සම්මා වාචා කියලා කියන්නේ එතෙන් එනකොට වචන නෑ කියන එක. සම්මා වාචා කියන්නේ වචන නෑ කියන එක. මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ වෙනම ලෞකිකව තියෙන පිසුන වාචා, පරස වාචා, සම්පප්පලවපා ඒවා කියන්නපා කියලා. ඒකත් හොඳයි. පරමාර්ථයට આવම අතෙන්ටම එනවා. වචනයක්වත් නැහැ කියන තැනට. ඔයත් ඇවිල්ලා තියෙනවද ධර්මයේ තුල වචනයක්වත් නැහැ කියන තැනට? තෙන් ඇවිල්ලා තියෙනවද ඔබේ මනස වෙනුවෙන්? ධර්මයේ තුල වචනයක්වත් නැහැ. එතෙන්ට හරියට පැමිණුනොත් යථා අවබෝධයෙන්ම පැමිණුනොත් එතන ඉඳලා නිසංසල දර්ශනය පහළ වෙනවා. සංසුන් දර්ශනය පහළ වෙනවා. ධර්මයේ වචනයක් තුල නැහැ වෙන තුන. එක වචනයක් තුලවත් නැහැ. වචන කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටියක් නැති වචනයක් නැහැ. මම මෙහින් වචනයක් කතා කරනකොට ඔහින් ඒ වචනේ අවදි වෙනවා. අර ඉලෙක්ට්‍රොනික භාණ්ඩ දෙකක් සම්බන්ධ වෙනවා වගේ දෙයක්. දැන් මෙහෙන් ඔයගොල්ලන්ට දැන් මෙතන යම් පිරිසක් ඉන්නවද? ඒ පිරිසටම දුරකථන තියෙනවනේ. දුරකථන අංක වෙනස්. ඒක හරියට භාෂා වශයෙන් අපි ගොඩක් කියලා සඳහන් කරමු. ඒ අංකණය කරනකොට ඒ අංකණේ අවදි වෙනවනේ. දැන් අහවල් කෙනාගේ දුරකථන අංකේ මම ඩයල් කරන්න කියලා ඩයල් කරොත් ඒක තමයි නාද වෙන්නේ. ඒ නිසා මේ වෙන්නෙත් ඒක. ඔය ඇත්තන්ගේ ළඟ තියෙන නම්බර මම මෙහි වචන වලින් ඩයල් වෙනවා. ඒක රින් වෙනවා. ඒක නාද වෙනවා. ඊට වැඩි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ මට්ටමට සිද්ධ වෙනවා නම් ඒක ඒ මට්ටමම තාම පවතිනවා නම් තාම වචන. ඉතින් එහාට ගියපු ඇත්තන්ට අන්න තේරෙනවා මේ වචනේ තියෙන සහසම්බන්ධතාවය සහ මේ වචන වලින් බැහැර වූ කරන දේශනාව සහ කතා බහ මොකද්ද කියන එක ඒකේ නම් තේරුම් ගන්නවා. ලෝකෝත්තර ඥානයකින් ලෞකික ඥානයකින් නෙමෙයි තේරුම් ගන්නෙ ලෝකෝත්තර ඥානයකින් ඒක තේරුම් ගන්නවා. ඇයි මේ ලෝකෝත්තර ඥානයක් කියලා මේකට කතා කරන්නේ? මේ පංචස්කන්ධයක් ඇතුළේ මිනිස්සෙකු විසින් භාවිතා කරන්නා වූ කිසිදු චිත්ත දෘෂ්ටි ස්වභාවයක් භාවිතා නොකරන හේයි. ඇයි ලෝකෝත්තර කියන වචනේ කතා කරන්න කියලා ඇසුවොත් ඔබට දෙන්න තියෙන උත්තරය කියන්න තියෙන උත්තරය ඕ මේ දෘෂ්ටි සංකල්ප වචන එකක්වත් භාවිතා නොකරන හේයින් මේ ඥානයට කියනවා ලෝකෝත්තර ඥානය කියලා. ඒක කාටද ඒක භාවිතා කරන්න හැකියාව ලැබෙන්නේ? සියලු ලෝකයන්හි නොඇලී වාසය කරන කෙනෙකුට. සියලු ලෝකයන්හි නොඇලී වාසය කිරීම කියන වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරා. ඔය සතර සතිපට්ඨාන එහෙම තියෙනවා මේ වචනේ. සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලු ලෝකයන්හි සියලු ලෝකයන්හි නොඇලී මොනවද ලෝක? මනුෂ්‍යයාගේ තියෙන මේ එක එක කෙලෙස් ධාමයන් ලෝක වශයෙන් සැලකුවා කොටස් කොටස්. ඉස්සර පින්නතුනේ වෙන වෙනම ලෝක වශයෙන් තමයි දැක්කේ මේ මූදු වලින් කැඩිලා වෙන් වෙලා තියෙන දූපත් පවා වෙන වෙනම ලෝක වශයෙන් තමයි මිනිස්සු දැක්කේ ඒ කාලේ. දැන් නැතිනම් ලෝක බෝලේ සම්පූර්ණ දේවල් හොයාගෙන ලෝක බෝලේ හොයන්න දෙයක් නැති මට්ටමට හොයාගෙන තියෙනවනේ. පටුව සිටින කාලයේදී ලෝක සිටියම ඇඳගන්නත් හරි අමාරු වුණා. නැවකින් ගිහිල්ලා ලෝකෙම සිටියම ඇඳගත්ත බොහොම අමාරුයි. නමුත් ලෝකේ හරියට සිටියම ඇඳුන්නේ සාමාන්‍යයෙන් ඇඳකුද ඇතුව සිටියම කොහොම හරි ඇඳා. හරියට සිටියම දකින්න නම් අපිට යන සිද්ධ වුණා අභ්‍යාවකාශයට. අන්න අභ්‍යාවකාශයේ ඉඳලා බලද්දි තමයි දැන් අද අපිට ලෝක සිතියම හරියට දකින්න පුළුවන්කම තියෙන්නේ. දවසෙන් දවස වෙනස් වෙනවා නම් ඒවත් එක්ක දකින්න පුළුවන්. එහෙමනම් අපිත් මොකද කරන්න ඕන? මේ ලෝක ඇතුළෙම ගිලිලා අර නැවෙන් ගිහිල්ලා ලෝක සිතේ මන්දිනෝ වගේ අඳින්න නැතුව අපිත් යන්න ඕන අපෙන් ඈතට. අපි නොවි ඈතට යන්න ඕන. මේ මනසම අල්ලගෙන ඉන්න කෙනා පින්නතන ලෝකේ ඉන්න කෙනෙක්. ඈ කන නාසයේ දිව ශරීරයේ මන කියන සදා එතන අල්ලගෙන ඉන්න කෙනා ලෝකයට බැසගත්ත කෙනෙක්. ඔබ තමයි බුදුහාමුදුරු ලෝකයට බැසගත්තා කියලා පෙන්නන. මේකෙන් අයින් වෙන්න ඕන. මේවට තියෙන මේ ආසත්ත භාවයන් වල තියෙන පින්නතුනේ ග්‍රාම්‍ය බවක් තියෙන්නේ. රාම්‍ය භාවයක් කියලා කියන්නේ දුර්වලයි කියන එක එකකින් අදහස් වෙන්නේ. එමෙතු ගමේ කියන එක නෙමෙයි. ග්‍රාම්‍ය භාවයක් කියහරි ග්‍රාම්‍ය කියන්නේ දුර්වලයි. දුර්වල තත්වයක් තියෙන මනුස්සයෙක් දුර්වල ඇලීම් සම්භාරයක් තියෙන්නේ. ගාම හීනෝ පූතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ මේගොල්ලෝ අනර්ථය විනාශයේ පිණිස පවතින දේවල් වෙනුවෙන් බොහොම ග්‍රාම්‍යව ඇලී පවතිනවා. එකේ නිදහස් වෙන්න. නිදහස් වෙන්න නම් අපිට තියෙන තෘෂ්ණාව නැති වෙන්න ඕන. තණ්හාව නැති වෙන්න ඕන. තණ්හාව තියාගෙන නිවන් දකින්න බෑ පින්නතුන කාටවත්. තණ්හාව තියෙන කෙනෙක් නිවන් දකින්නේ නැහැ ඇයි? තණ්හාව එයා ඇලිලා ඉන්නවනේ නිවනට යන්නේ නැන්නේ. නිවනට පරිවර්තනයක් වෙන්නේ නැහැ තණ්හාව තියෙන කෙනෙක්. තණ්හාව තියෙන කෙනෙක් නිවනට පරිවර්තනය වෙන්නේ නැහැ කොයිම වෙලාවකත්. මොකද මේ තණ්හාව වෙච්ච තැන ඇලිලා ඇති. එයාගේ තණ්හාව තමයි එයාගේ නිවන. අර මගේ නිවන මගේ පැල්පතයි කියලා නේද? තම තමන්ගේ පැල්පත ඔව් තමන්ගේ නිවන. ඒ ශරීර කූඩු අභ්‍යන්තරය තුල මානසික ලෝකයක් වශයෙන් හදාගෙන තියෙන්නේ තමාගේ පැල්පත. දුක් විඳින්නේ මානසික ලෝකයක්. දුක් විඳින්නේ මානසික ලෝකයක්. සැබෑ ලෝකයක් නෙමෙයිනේ. මානසික ලෝකයක් දුක් විඳින්නේ. දැන් බලන්න පිරිනුසුනේ මීට සියවසකට කලින් එහෙම නැත්නම් මේ 900 ගණන් වල ඔයත්තන්ගේත් මුල් වයස් කාලයල් සිහිපත් කරලා බලන්න. මේ තියෙන බොහෝ දේවල් ඔබ ඒ කාලේ අත්දැකේ නැහැ, අත්විඳි නැහැ. එතනින් එහාට සියවසයන් ටික කල්පනා කරලා බලන්න මොකවත්ම නැහැ. ගුවන් විදුලිය නැහැ, කම්පියුටරේ නැහැ, ටෙලිෆෝන් එක නැහැ, විදුලි බල්බේ නැහැ, AC මැෂින් නැහැ, විදුලි පංකා නැහැ. මේ මොකක්වත්ම නැහැ. ගොඩාක් වෙලාවට මනුස්සයන්ට පාවහන්වත් නැහැ. රෙදිබිලිට් සුලභ නැහැ. ඒ කාලෙත් මිනිස්සුන්ට ප්‍රශ්න තිබුණා, දැන් කාලේ ඊටත් වැඩිය ප්‍රශ්න තියෙනවා. මිනිස්සයා කවදාද පූර්ණත්වයට පත් වෙන්නේ? ඒ නිසා මේ ලෝකේ ඉපදිලා පූර්ණත්වයට පත් වෙලා මේ පංචස්කන්ධයෙන් නික්මෙන කෙනෙක් වේද? ඒ තමයි රහතන් වහන්සේ නම. ඉන් මෙහා කෙනෙක් පූර්ණත්වයට පත් වෙලා මේ යන්නේ. ඉතින් මේක හරි වැඩක් නෙවෙන්න තුනේ. බුදුහාමුදුර ළඟට ඇවිල්ලා එක මානවගේ කියනවා, ස්වාමීනි ලක්ෂයක් තියෙන මිනිස්සයා ලක්ෂ දෙකක් කරගන්න, දෙක දහයක් කරගන්න, දහය කෝටි ගණන් කරගන්න. කෝටි ගණන් තියෙන අය ප්‍රකෝටි ගණන්. දැන් මම මේ සමාජයේ ඉන්න ඔය හැමතරාතිරමකමයි දන්නවා. ලක්ෂයක් තියෙන මිනිස්සයෙක් දන්නවා, කෝටියක් තියෙන මිනිස්සයෙක් දන්නවා, කෝටි 100 ගණන් තියෙන මිනිස්සයෙක් දන්නවා, කෝටි 1000 වලින් තියෙන මිනිස්සුත් දන්නවා. ඉතින් ඔය මිනිස්සුන්ගෙන් අර අසහනේ වැඩි කෝටි 1000 ඒවා තියෙන මිනිස්සුන්ට. ඒ ලස්ස තියෙන මිනිස්සෙකෙත් ඒ අසහනේ වැඩි. ධර්මයට පැමිණිච්ච නැති හැම කෙනෙක්ගේම ළඟ අර ඌනතාවයේ තියෙනවා හැමදාම. ඌනතාවයකින් පෙළෙනවා. ඒක මනුස්සයට තේරෙන්නේ නැහැ මම ගත යුතු පූර්ණත්වයට පත් කරන්න ඕන පූර්ණත්වයට පත් වෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා මනුස්සයට තේරෙන්නේ නැහැ. මනසක් තියෙනවා මේ මනස අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ ලෝකෙන් මඟ පෙන්වපු පාරත මෙයාගේ ශක්තිය තියෙන දුවගෙන යනවා. ආහුවෙච්ච හොවෙච්ච පාරවල් වල මිනිස්සු දුවනවා. අපිටත් එහෙමයි. අපි ඔළුවට වැටුණා නම් දෘෂ්ටි ඒ කාලේ අනේ කවුරු හරි කිව්වා නම් ඒ පාරේ ඔහි දුවනවා. සාමාන්‍ය බුද්ධිය ඒකයි. මේ මනුස්සයාට වෙච්ච දේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. Tamanṭa වෙච්ච දේ තේරුම් ගන්න ඕන. එතනින් සමු ගන්න වෙච්ච දේ තේරුම් ගන්න ඕන. වෙච්ච මුලාව එයින් නිදහස් වෙන්නේ මුලාව තේරුම් ගන්න ඕන. තමා ඉන්නේ සර්පේ පාගගෙනයි කියලා දැනගන්න එපා උඩපණින්නනේ. හරියටම දැනගත්තොත් එහෙම කකුල් දෙක මුල දැන් සර්පෙක් ඉන්නවා කියලා. ඒ දැන ගැනීමම ඇති ක්‍රියාවලිය සිද්ධ වෙන්න. එච්චරයි. ඉස්සෙල්ල දැනගන්න තමන් ඉන්නේ දැන් තමන් ඉන්නේ සර්පේක් ළඟ නෙමෙයි කියලා හිතාගෙන නම් ඉන්නේ බොහොම උජාරුවෙන් ඉඳීවි. තමන් ඉන්නේ කිඹුලෙක් ළඟයි කියලා දන්නේ නැත්නම් බොහොම උජාරුවෙන් ඉඳීවි. සබ් මුලින්ම අර දුක්ඛ සත්‍ය දැන ගැනීම තමන් ඉන්නේ කොතනද කියලා දැන ගැනීම, තමන්ට වෙන්නේ මොකද්ද කියලා දැන ගැනීම ලෝකයෙන් නික්මීම සඳහා බොහොම උපකාරකයි. දැන් මේ ලෝකෙ පින්නතුනේ එක එක මානසික මට්ටමන්නේ. දැන් මේ රටේ ඉන්නව නම් දුප්පත්ම තැනක ඉඳලා මිනිස්සු එක්කවත් හරියට කාලා නැහැ, බීලා නැහැ, ඇඳලා නැහැ, වාහනයක ගිහිල්ලා නැහැ. ඈ එයාට ඒ දේවල් කොච්චර අගේද? සෑහෙන්න අගේ. දැන් වෙන රටවල් වලට ගියහම වාහනයක් කියන එක නිකන් බයිසිකලයක් ගන්නට ගණන් ගන්නෑ. දැන් පුඩ් බයිසිකල් අපි ගණන් ගන්නෑ. යාර ගියා ඔබ ඉතින් දාලා ගියා කවුරු හරි අරන් ගියත් පස්සෙන් නැහැ නේ කියලා දාන්න. ඉතින් දියුණු රටවල් වල ඔහොමයි වාහනයක් ගණන් ගන්න නැහැ. ඒ මොනසේ ඔක කොහෙද දාලා යනවා නැත්නම් සෙල්ලම් බඩුවක් ගන්න පාවිච්චි කරන්නේ. මේ මිනිස්සුන්ගේ තියෙන ආදායමත් එක්ක මිනිසුන්ට ඒක වාහනයක කිසියම් ආඩම්බරයක් මාන්නයක් උද්දච්චකමක් ඇති වෙන්නෙම නැහැ. මොකද හේතුව ඒ පොඩි දෙයක්. නමුත් මේ රටේ මිනිස්සුයන්ගේ මාන්න ඇති කරගන්න උද්දච්චකම ඇති කරගන්න සමහරලාට මේ රටේ මිනිස්සු මලහම වාහනේම උපදින්න හිට තියෙනවා. සමහර මිනිස්සු එච්චර ආසත්ත්ව භාවයකින් යුක්තව ගෙවල් දොරවල් යාන වාහන පාවිච්චි කරන මොකද හේතුව? ඒවට මං හිතන්නේ විඳින්න තියෙන දුක සහ අපහසුතාවය නිසා වෙන්නේ නැති, නැති බැරිකම නිසා වෙන්නේ නැති එච්චර ආසත්තයි. එතකොට මිනිස්යාගේ පෝසත්කම මැනෙන්නේ ඒ යුගයන් වල ඒ විදියට. ඒකේ ක්‍රමවේද ඉගෙන ගන්න හොදට. දැන් බලන්න 40 ගණන් වල එහෙම නැත්නම් 30 ගණන් වල වගේ තිබුණු අර මයිනර් කාර් එක. ඔගේ පලාතේ හාව මහත්තයා, මුදලාලි මහත්තයා බොහෝම කලාතුරකින් ලංකාවටම 100යි 200යි වාහන තිබුණේ ඒ තියෙන කාලේ. අරක ගුරු 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 ගාලා යනකොට කොහොමද තිබුණු ආඩම්බරේ? හරී මාන්නෙන් හරී උද්දච්චකමෙන් පණාව ගහලා ගියානේ. අපි නම් දැක්කේ නැහැ. දැකපු ඇති ඇති පරණ ෆොටෝ එහෙම තියෙන තැන්වල මම දැක්කා. අර සුද්ධ දීපු අන්තට්ටු කලඳගෙන යනවා සමහර අය. මේ කිට්ටුව තියෙන මේ වෙද මහත්තයගේ ගෙදර තියෙන අන්තට්ටුව කොළුවේ දාලා මීහරක් අන්තට්ටුව. සුද්ධ තියලා තියෙන්නේ. මීහරක් අගෙන් හදපු පණාවක් ගහපු ගට්ටි ඉන්නවා. පණාව ගහලා ඉන්න මුදලියාම ඕක ගහගෙන ලොකුවට යන දැන් බලන්න එතන මාන්නේ. ඒ සමයේ තුල සාපේක්ෂිතව හදාගන්න මාන්නයක් කියන එක ඔබට තේරෙනවද දැන් තියෙන්නේ? ඒකේ මොනම සැප පහසුවක්වත් නැහැනේ අද තියෙන වාහනත් එක්ක බලද්දිනේ. අද තියෙන වාහනත් වල තියෙන වේගය සැප පහසුව AC ඕ මොකක්වත් නැහැ. ඉතින් එහාට ගියාම බොහොම ආඩම්බරයෙන් ඔය සිද්ධාර්ථ ගෞතමය ඉන්න කාලේ මොකද පැද්දේ? අස්වකරත්ති තිරික්කලේ. ඉබ්බකාරකේ තියෙන පහසුකම් එකක්වත් නැහැ තිරික්කලේ. ඉස්සර ඉතින් ලොකුවට කරේ රත්තරන් වලින් රජවරු කරේ අර ඕ තිරික්කලේ යන යෝ මේව රත්තරන් ආලේපිත කළා දාලා ඒ වගේම රත්තරන් ඇඳි ආදිය ගහලා රත්තරන් ගරාදිය මේව දාලා හරිගස්සුවාම තමයි ඔන්න වටිනා තිරික්කලයක් වටිනා අශ්වකරත්තයක්. අන්න එයින් එහෙක යනකොට රාජකුමාරෙක් නිකන් ලැම්බෝගිනි එකක් ගිහිල්ලා නතර කළා වගේ. ඒ යුගේ අන්න ආවල් රාජකුමාරය ආවා සුදු අශ්වකරත්තෙන් ආවා. ඔස්කාල ඔක්කොමට පිටාව ලොක් වෙලා බැලුවා. අදාවොත් එහෙම ඒ කවුද අර කොල්ලෙක් ඇවිල්ලා ඉන්නව අර කරත්තකාරේ කියලා අද නේද අත වහකට ගණන් ගන්න ගන්නේ කවුද අර කරත්තයක් කරගෙන ඇවිල්ලා ඉන්නේ කියලා. අද සිද්ධාර්ථ කුමාරයා ආවනම් අස්ව කරත්තෙන් හයිවේ එකට ඇතුල් කරන්න දෙන්න දෙයිද? දෙන්නේ නැහැනේ. එදා දුමහතගේ ආයේ කාලේ රජෙක් වෙන්නේ නැති අස්සකරත්තේ මේක ඇතුල් කරන් දෙන්නේ කරත්ත. ඒ මොඩෝ එකට දාන්න දෙන්නේ කරත්තයා. ඒකට අදත් එදත් හෙටත් ලෝකේ හැමදාම තියෙන මේ සංකල්පය. මේ ලෝකේ කිසිම තත්ත්වයක් එහෙම පෝසත් තත්ත්වයක් කියලා එකක් නෑ. දුප්පත් තත්ත්වයක් කියලා එකක් නෑ. සංකල්පය තුළ තමයි මේ මිනිස්සු පෝසත් වෙන්නේ දුප්පත් වෙන්නේ. තමන් දුප්පත් හරි පෝසත් හරි කියලා හිතාගෙන ඉන්නවනම් ඒක තමන්ගේ ප්‍රශ්නයයි. ඔබ හිතනවද ඔබ දුප්පත් හරි පෝසත් හරි කියලා? දැන් බලන්න දැන් හිතනවද බලන්න? පෝසත්කම හදන්නේ සාපේක්ෂිතව, දුප්පත්කම හදන්නේ සාපේක්ෂිතව. හිතනවා නම් ඔබ දුප්පත් හරි පෝසත් හරි කියලා ඔබ තාම ධර්මීය ඥානයෙන් අවදි වෙලා නැහැ. තේරෙන්නේ? තමන් දුප්පත් හරි පෝසත් හරි කියලා හිතනවා නම් තාම ධර්මීය ඥාණයෙන් අවදි වෙලා නැහැ. තමන් ජයග්‍රාහී හරි තමන් පරාජිතයි කියලා හරි හැඟෙනවද? එහෙනම් තාම ඔබ ධර්මීය ඥාණයෙන් අවදි වෙලා නැහැ. ඔබට ජයග්‍රාහී හෝ පරාජී කියන හැඟීමක් එන්න විදියක් නැහැ. ධර්මීය ඥාණයට ආවනම් ජය පරාජය දෙක පරාද කරනවා. ජය පරාජය දෙක පරාද කරනවා. ජය ලැබනව නෙමෙයි පරාද වෙනව නෙමෙයි ජය පරාජය දෙක පරාද කරනවා. පුළුවන් ද කරන්න? ජය පරාජය දෙක පරාද කරලා යම් කිසි කෙනෙක් යම් තත්ත්වයකට පත් වෙනවා. එයාට තියෙන දෘෂ්ටි මොකද්ද? එයාට තියෙන ආගම මොකද්ද? එයාට තියෙන ජාතිය මොකද්ද? එයාට තියෙන භාවාත්මක ගුණය මොකද්ද? තමා කෙරෙහි ඇති ආකල්පය හෝ අනිත් අය ලෝකයේ කෙරෙහි ඇති ආකල්පය මොකද්ද? ආන්න එතනින් නැගී ඉඳලා වෙනතුරු මේ ලෝකෙ දිහා බලලා ඔක්කොම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. සාධාරණ තැනකට ආවොත් මේ ලෝකෙ නම් ජීවත් වෙන්න බෑ කියලා සමහර අයගේ මතයක් තියෙනවා. ඒක හරි දෙයක්ද වැරදි දෙයක්ද? ඒක වැරදි. සාධාරණ තැනට ආවහම ලෝක ජීවත් වෙන්න පහසුයි, ලේසියි. සාධාරණ වෙන්නේ නැතුව පින්නතුනේ, සාධාරණ සිතක් හදා ගන්න නැතුව විදර්ශනා කරන්න ලේසි වෙන්නේ නැහැ. ධර්ම අවබෝධය කරගන්න ලේසි වෙන්නේ නැහැ සාධාරණ කෙනෙක් වෙන්නේ නැතුව. හදවතින් යුක්ති සහගත කෙනෙක් වෙන්නේ නැතුව, සිල්වන්ත කෙනෙක් වෙන්නේ නැතුව හදවතින්ම සිතෙන්ම මුළු සිතෙන්ම ධර්මය දකින්න බෑ. ධර්මය දැනගන්න පුළුවන් මේක මෙහෙමයි කියලා යථාබෝධය කරන්න බෑ. දැනගත්ත පමණින් ධර්ම අවබෝධය නෙමෙයි ඒක, ධර්ම දැනුම. යථාබෝධය කියලා කියන්නේ පින්නතුනි සක්කාය දිට්ඨිය මුළුමනින්ම ශරීරේ ඉවත්ව යෑම. අන්න එතන ඉඳලා තමයි පින්නතුනි පුජ්ජලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැති ඇස කන නාසය දිව ශරීරය කියන සදායතන ටිකක් හම්බ වෙනවා යාට. ඊට පස්සේ තින් අර සත්‍ය ඒක තමයි. සම්මුතියට ආවහම සම්මුතියෙන් මිනිස්සුත් එක්ක වැඩ කරද්දි ඔය අර පරමාර්ථයේ ඉන්නේ නැතුව සම්මුතියට ඇවිල්ලා ඉති රඟපානවා. සම්මුති මිනිස්සු දකින්න කැමති විදියට දකින්නවා, ක්‍රියා කරන්න කැමති විදියට ක්‍රියා කරනවා, අහන්න කැමති විදියට කතා කරන ඔය ඔක්කොම තියෙන සම්මුතිය. ලෝකයේ තියෙන ඉතින් පැවැත්මක්. ඇයි මිනිස්සු බාලයි? ඒ බාල මට්ටමට ඇවිල්ලා කතා කරන්න ඕනේ, නැත්නම් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. සම්මුතිය මිනිස්සෙක් ඇහුවොත් මේ හාමුදුරු කොහෙද වඩින්නේ? වඩින්නෙක් සිටින්නේහිද කියලා ඇහුවොත් මොකක්ද හාමුදුරුවෝ? වඩින්නෙක් සිටින්නේද කියලා ඇහුවොත් අනිවාර්යෙන් ආයි හාමුදුරු මොකක් හරි වැරදි දෙයක් දවල්ට ගෑවද? ඒ නිසා එහෙම කියන්න බෑ. මම මේ මාකට් එකට ගිහිල්ලෙනවා, කඩේට ගිහිල්ලෙනවා, ටවුන් එකට යනවා කියලා කියන්න වෙනවා, නැත්තම් බරකට වඩිනවා කියලා කියන්න. අපි ඒකට ආවම ඉතින් පිස්සු මිනිස්සු වගේ ඒ විදිහට ඉතින් පාත්මිකව කතා කරනවා. වෙනතුනද සත්‍ය අවබෝධ කරන්නේ ඔබගේ සිත. ඥානය එහෙම නෙමෙයි, උගත්කම එහෙම නෙමෙයි. ඒ ඥානයේ සම්බන්ධයි. නමුත් අර උකහා ගන්නවා කියන තැන, ඉගෙන ගන්නවා කියන තැන නෙමෙයි සත්‍ය අවබෝධ කරන්නේ. ඉගෙන ගන්නවා කියන එකයි ප්‍රත්‍යක්ෂ කරනවා කියන එකයි දෙකක්. දැන් අපිට නිවීම ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගත්තට වැඩක් නැහැ. රටක් ගැනත් එහෙමයි. රටක් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි රටට යන්නේ නැතුව ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ වගේ නිවන ගැන ඉස්සෙල්ල ඉගෙනගෙන ඉවර වෙන්නත් ඕන, ටිකක් ඉගෙන ගන්නත් ඕන. ඉගෙනගෙන ඉවර වෙලා නිවනට යන්නත් ඕන. දැන් නිවන ගැන ඉගෙනගෙන ඉවරයිද මේ ඇත්තෝ? නිවන කොහෙද තියෙන්නේ? උත්තර දෙ. ඈ? තියෙන තැන නෑ, කොහෙවත් නෑ. නිවනට දෙපයින් යා හැකිද? ඈ? නිවනට දෙපයින් යා නොහැකි. නිවනේ හැඩේ කුමක්ද? ඕ, නිවනේ හැඩයක් නැහැ. නිවනෙහි වර්ණ තිබේද? නිවනෙහි වර්ණ නැහැ. නිවනෙහි යම් බරක් ඝනත්වයක් තිබේද? නැහැ. නිවනෙහි නිවන නෝ ඉගෙන ගන්න නිවන ඉස්සෙල්ලා. දැන් ඕක නේද ඔය ප්‍රාර්ථනා කරන්නේ? ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවං වතු සබ්බ දුක්ඛා ඕ බබුජ්ජතු කියලා ප්‍රාර්ථනා කරන්නේ, නිරුජ්ජතු කියලා ප්‍රාර්ථනා කරන්නේ. මේ ඕක තමයි. මිනිස්සෙකුට මේ ඉන්ද්‍රියන් හැදිලා තියෙනවද වර්ණයක් නැති දෙයක් දකින්න? ඔබ ජීවිතේ වර්ණයක් නැති දෙයක් දැක්කද? හොඳට බලන්න. ඔබ මේ එක්දා ජීවිතේ ජීවත් වුණ හැඩයක් නැති දෙයක් දැකලා තියෙනවද? නැනේ. මේ හැඩයක් නැති දෙයක් දැකලා නැහැ, වර්ණයක් නැති දෙයක් දැකලා නැහැ. එහෙනම් මේක දකින්නේ කොහොමද? මොකද්ද මේ කතාවේ තේරුම? මේ හැඩ වර්ණ ඔක්කොම තියෙන්නේ ඕ දෘෂ්ටි මත. බෙදන්න වෙන් කරගත්ත දවසේ ඉඳලා තමයි ඔය ලෝකේ ප්‍රශ්න. බෙදන දෙන්නෙක් ඉන්නවනම් එතන සටනක් ඇති. එක වර්ණයක් දැක්ක එක්කෙනෙක් කියන ඕකට කහ කියලා, තව එක්කෙනෙක් කියන ඕකට සුදු කියලා. තව එක්කෙනෙක් කියන ඕකට රතු කියලා, තව එක්කෙනෙක් කියන ඕකට කොළ කියලා. බෙදිලා වාසය කරන මේ ලෝකේ සමගිව වාසය කරන පින්නතුට රහතුන් පමණයි. සමගිව වාසය කරන රහතුන් පමණයි. ඇයි? උන්වහන්සේලා එකතැනට එකතු වුණාට පස්සේ බෙදීමක් නැහැ. උස්කේනා පහත් කේනා රයා මෙයා කියලා හිම බෙදීමක් නැහැ. හැමදේම බොහොම සාධාරණව තියෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ තනතුරු දීම හරිම සාධාරණව තියෙන්නේ. බුදුහාමුදුරු කාටවත් තනතුරු දුන්නේ නැහැ. හොඳට මතක තියාගන්න, කවුරු හරි හිතනවා නම් තනතුරු දුන්නා කියලා වැරදි. බුදුහාමුදුරු කාටවත් තනතුරු දුන්නේ නැහැ. ඒ ඇත්තෝ කරපු ක්‍රියාවලිය තුළ ඔවුන්ට තනතුරු ලැබුණා. ඒ තනතුරෙන් ඔවුන්ව හැදෙව්වා, හැදින්නෙව්වා. දැන් බුදුහාමුදුරු ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි සැරියුත් කියලා එහෙම තනතුරක් දුන්නේ නැහැ. උන්වහන්සේ කරපු සේවාවෙන්, අනුශාසනාවෙන් පැහැදිලි කිරීම අතරින් උන්වහන්සේ ඉබේටම එතෙන්ටපත් වුණා පෙනුනේ. පුදුමාකාර විශ්ලේෂණාත්මකව පුදුමාකාර විදිහේ ගැඹීරාත්මකව ධර්මයේ දැකලා ලෝකෙට කියන්න පුළුවන් නුවණක් උන්වහන්සේට තිබුණා. ඒක අවිවාදයේ සමාජයෙන් පිළිගත්තා. බොහෝම විශිෂ්ට අන්දමින් බුදුහාමුදුරුවන්ට බුද්ධත්වයෙන් 25කට විතර පස්සේ මුණ ගැහෙන ආනන්ද හාමුදුරු ඉතා විශිෂ්ට අන්දමින් මේ ලෝකේ කිසිම කෙනෙක් නොකරන අන්දමින් හොඳ උපස්ථායකයන් වහන්සේ කෙනෙක් හැටියට ලේකම්වරයෙක් හැටියට සම්බන්ධීකරණ ලේකම් හැටියට බොහොම හොඳට ඒ රාජකාරී වගකීම හරියට ඉෂ්ට කරා. ඒ නිසා උපස්ථායකයන් වහන්සේ වුණා. දුන්නේ නැහැ කාටවත්. ඒ රාජකාරිය තුළ ඉබේ මේ අවස්ථාව ලැබුවා. අපි යමද්ද කරන්නේ කරන දේ තුළ අපිට විශ්වයේ ඒකට තත්ත්වයක් නාමයක් ලැබෙනවා. දැන් ඔබට කවුරු හරි වෙන්න ඕනද? වෙලා ඉවර නැද්ද? දැන් මෙච්චර කාලයක් වෙන්න උත්සාහ කළානේ. කවුරු හරි කෙනෙක් වෙන්න උවමනා වුණා, ලස්සන කෙනෙක් වෙන්න උවමනා වුණා, විවාහ වෙන්න උවමනා වුණා, දරුමල්ලු හම්බ කරලා අම්ම කෙනෙක් වෙන්න උවමනා වුණා, තාත්තා කෙනෙක් වෙන්න උවමනා වුණා, ගෙයක් දොරක් හදාගන්න උවමනා වුණා, යාන වාහන ගන්න උවමනා වුණා, කවුරු හරි කෙනෙක් තත්වයක, ඊට පස්සේ තානාන්තරයක් ගන්න උවමනා වුණා, රස්සාවේ උසස් වීම ගන්න උවමනා වුණා. දැන් ආයි තව කෙනෙක් වෙන්න උවමනාද? තව ඉස්සරහට කෙනෙක් වෙන්න උවමනාද? කෙනෙක් හැටියට ලබාපු හැම දෙයක් තුලම ඔය කෙනා වයසට යනකොට ඒ වයසට යනවා, කෙනාගේ වයස පයින්නකොට විස්රාම යනවා, කෙනා මැරෙනකොට මැරෙනවා. කෙනෙක් හැටියට ලබාපු හැම දෙයක්ම කෙනා මැරෙනකොට මැරෙනවා. ඔන්න ඔකයි වැඩි. ඔන්න එතනම හොඳ දහමක් තියෙනවා. කෙනෙක් හැඩියට ලබාවු හැම දෙයක්ම කෙනා මැරෙනකොට මැරෙනවා, නැති වෙනවා, සියල්ල හෝසි වෙනවා. මේ කෙනා ඇත්තක්ද? මේ හදාගත්ත කෙනෙක් හදාගත්ත කෙනා වුණාට තදින් ඒක අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? හදාගත්ත කෙනා නිසා, ඒක තදින් අල්ලගත්ත නිසා මොකද වෙන්නේ? ඒ නිසා පේන විදියට අල්ලගන්න යන්න එපා, දැනෙන විදියට අල්ලගන්න යන්න එපා. මොකද හේතුව? මේ ඉන්ද්‍රියන් අපිට මායාවක් පෙන්වන්නේ. මේ ඉන්ද්‍රියන් අපිට පෙන්වන්නේ මායාවක් බැවින් පේන විදියට, දැනෙන විදියට, හිතෙන විදියට අල්ලන්න එපා. කියපු විදියට, අහපු විදියට අල්ලන්න එපා. දැන් බලන්න, ඔය විදියට අල්ලගත්ත ඒවල් නෙවෙයිද කියලා ඔය තියෙන්නේ. පේන විදියට අල්ලගන්නවා, ඔව්, හිතන විදියට අල්ලගන්නවා, කියපු විදියට, ඔව්, අහපු විදියට අල්ලගන්නවා. ඔය ඈත ගම්මානකට යන්න ඕන. ද ලොකු දේවාලයක් තියෙනවා. රෙදි එහෙම ඇදලා තියෙනවා. අපි දන්නේ නැහැ මොකද්ද දේවාලය කියලා. ගහක් යට තියෙන්නේ. අපි මේ සැරේ කිට්ටු වෙනවා. අපි අහනවා මොකද්ද ඔය දේවාලය? ඊට පස්සේ මොකක් හරි දෙයියෙක් නමක් කියලා කියනවා. මේක රම්බණ්ඩා දේවාලය, පුංචි බණ්ඩා දේවාලය, මහා බණ්ඩා දේවාලේ එහෙම නැත්නම් ඕ ගම්භාර දේවාල කියලා කියනවා. ආ එතන මහත්යට කියන්න මෙතෙන්ට වෙච්ච හැම බාරයක්ම ඉෂ්ට වෙලානේ තියෙන්නේ. චාරලා ආපු මහත්ය සතියකට කලින් වාහනයක් ගන්න අදිස්ථාන කර ඔය වාහනේ අරන් ඔය ඇවිල්ලා ඉන්නේ නෑ. අර යට අර ළමයි නැතුව හිටිය ළමයි හම්බ වෙන්න කියලා බාරයක් කෙල්ලුවා තියෙනවා. ඉතින් මහත්යට මොනව හරි කියන දෙයක් තියෙනවා. ඔව් එහෙමනේ මොකක් හරි කියන්න පුළුවන්. ඔන්න අපිට ළමයි නෑ. එහෙම නැත්නම් අපිත් වාහනයක් ගන්න තියෙනවා. නැත්නම් මේ රටකට යන්න තියෙනවා. ඒ වීසා ගන්න තියෙනවා. මොකක් හරි තියන්න මහත්යට මෙතන පූජාව. හත්තියම වැඩි ගන්න නෑනේ. වරදකුත් නෑ. දැන් සංකල්පය ඇති කළා කෙනෙක් දෙයියෙක් අඳුනලා දුන්න කෙනෙක් ගිහිල්ලා සංකල්පයට වැඳගෙන හිටියා. කවුද දැන් මේ වැඳගෙන ඉන්නේ කාටද? තමා තුළ ඇති කරපු සංකල්පයට. තමා තුළ ඇති කරපු සංකල්පේ දැන් වැඳගෙන ඉන්නවා. මොකටද මේ නිකම්ම නෙමේ. තමන්ගේ අර වැඩේ කරලා දෙනවා නම් මොන භූතයක් වුණත් කවන්නේ. අපි ළඟ තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව ඉෂ්ට කරලා දෙනවා නම් මොන දෙයිය වුණත් කවන්නේ. තෝ දෙයිය වුණත් කවන්නේ. අපේ වැඩේ කරලා දෙනවා නම් මොන දෙයිය වුණත් කවන්නේ. ඒ නිසා මේ ලෝකෙ පින්නතේ බුදුන්ට ආදරෙන් බුදුන් වඳිනාය නෑ. දෙයියන්ට ආදරෙන් දෙයියෝ වඳිනාය නෑ. මං හරි කම්පණයටපත් වෙන්නේ අර කුරුසේ යන ගහලා ඉන්න ජේසුස් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා මිනිස්සු කාර් ඉල්ලනවා. එතුමා ඊටාම වේදනාකාරීව මේ මෙහෙම කුරුසේ යන ගහලා ලේ වැක්කිරීගෙන ඉන්නවා. අතෙන්ට ගිහිල්ලා මගේ බඩේ අමාරුව හොඳ කරලා දෙන්න ස්වාමීනි. මේ කුරුසේ යන ගහලා මැරෙන්න වැටිලා ඉන්න ජේසුස් වහන්සේගෙන් ඉල්ලනවා බඩේ අමාරුව හොඳ කරලා. ඒක මම කියන්නේ දෙයියන්ට ආදරෙන් දෙයියෝ වඳින්නේ නැහැ. බුදුන්ට ආදරෙන් බුදුන් වඳින්නේ නැහැ මිනිස්සු. තමන්ගේ ආත්මලාභය සඳහා දෙයියෝ බුදුන් වඳිනවා මිසක් ඒගොල්ලන්ට ආදරෙන් වඳින කෙනෙක් මට හම්බෙලා නැහැ. කලාතුරකින් ඇති. මට තාම හම්බුනේ නැහැ කෙනෙක්. දැන් මෙතනත් ඇවිල්ලා වඳින්නේ. මට නිවන් සැප ලැබේවා. මට ඉක්මනින්ම ධර්ම අවබෝධය වේවා. බුදුහාමුදුරන්ට වැඳෙන්නේ ඒකත් මට. අනන්නතර තමයි වැරදීම තැන. මට නිවන් සැප ලැබේවා කවදාවත් හම්බෙන්නේ. වඳිනකොට මට නිවන් සැප ලැබේවා කියලා නෙමෙයි අර්ථාන්විතව වඳින්න. මේ මා තුළ තිබෙන මමත්වය දුරු වේවා. ආශ්‍රවශය වේවා. තණ්හාව දුරු වේවා. ලෝභය දුරු වේවා. මානය දුරු වේවා. මම නැති වේවා. මම නැති වේවා කියලා වඳින්න ඕන බුදුන්. අනේ ස්වාමීනි අද දවස ඇතුළත මම නැති වේවා. කවුරු හරි කැමතිද කියන්නේ? කැමති නැහැ. දැන් මම සිංගප්පූරුවේ ගියපු වෙලාවේ මේ බණ ගහලා ඉවරුණාට පස්සේ එක්තරා ගෘහ සේවයේ දිච්ච කාන්තාවක් කිව්වා, ස්වාමීනි අපිට මේ නිවන් දකින්න ක්‍රමය ඉතා කෙටියෙන් කියන්න කිව්වා. හැමදාම කරන්න දෙයක්. මං කිව්වා හැමදාම උදෑසන නැගිටලා මට හෙන ගහපන් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. මං කිව්වා මට නෙමෙයි තොට තම තමන්ටම මේ හෙන ගහපන් කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. කට්ටිය ඕස් ගාලා තැත ගැවිලා ඊට පස්සේ ඌයි දින ගහන්න දෙයක් නැහැ. එන ගැහිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මට ලැබේවා කියලා නේ ප්‍රාර්ථනා කරන්නේ. මට ලැබේවා. මට ලැබෙන්නේ කවුද? මේ පරමාර්ථයක් කියන්නේ. දැන් මේ බණ ටික අහලා ඍණාත්මක වෙන්නවත් ධනාත්මක වෙන්නවත් එපා. විදර්ශනාත්මක වෙන්න. තේරුණා නේද? ඍණාත්මක වෙන්නත් එපා ධනාත්මක වෙන්නත් ඕනේ. විදර්ශනාත්මක වෙන්න. මේක කලකිරෙන්න එපා. විදර්ශනාත්මක වෙන්න. කොතනක හිටියත් මේ 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 ජීවිතේ තමයි ගත කරන්න ඕන. සමහර අය මේ කලකිරිලා මේ මහාන වෙන්න හදන ඔක්කොම හොඳයි. ඉතින් මහාන වෙන්නත් කියා පසු බිම් තියනයි මහාන වෙන්න එක හොඳයි. නමුත් හිතන්න එපා මේ මහාන වුණයි කියලා අමුතු ලෝකයක් තියෙනවායි කියලා. මහාන වුණයි කියලා වුණත් තියෙන්නේ මේ මේ මාළුපිනි කන එකයි මේ 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 ටීවී එකේ තියෙන channel ටිකයි තමයි බලන්න තියෙන්නේ. වෙන මොකක්ද? වෙන අමුතු channel හම්බෙන්නේ නැහැ නේ. ඒ තියෙන channel ටිකයි මේ ওই මාළුපිනි ටිකයි ඒ පිංගම් කෝප ටිකයි තමයි කන්න තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ඇඳුම dress එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකත් ඉතින් පාට වෙනස් වෙනවා. ඕනනම් ඒකටත් හම්තුරුත් ඉතින් වෙනස් කර ගන්නවා. ෂර්ට් එක අඳිනවා, සීතලට අඳිනවා. සීතල නම් ඔළුවට තොප්පියක් දා ගන්නවා. සීතල රටකන සපත්තු දානවා. හිරප්පු දාන dress එකත් ඉතින් වෙනස් වෙනවා. එසා භෞතිකව නෙමෙයි ගොඩක් දුරට වෙනස් වෙන්න ඕන ආධ්‍යාත්මිකව. බුදු කෙනෙක් එහෙම මහාන වෙන්න කැමති කට්ටිය ඔක්කොම බුදුහාමුදුරන්ගෙන් පස්සේ මහාන වෙලා ගියේ කෑත්ත. ඒකට පරිසරයක් තියෙන සාසනික සේවාවක් කරන්න පුළුවන් කෙනෙක් මහාන වෙන එක හොඳයි. ඒක ලෝක හිතකාමීත්වයේ පිණිසින් කරන සේවාවක්. තමන් අවබෝධ කරගෙන ලෝකයට අවබෝධය බෙදා දීම. හැබැයි ධර්මය අවබෝධ කරගන්න ඕන. කොතනක හිටියත් ඒක අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම්, තමන්ට ගෙදර ශූන්‍යාගාරය තියෙනවා නම්, තමන්ට ගෙදර ආරණ්‍ය හදාගන්න පුළුවන් නම්, මේකට හරියට ඕන පින්නතුනේ හුදකලාව. හිත දිහා බලාගෙන කල්පනා කරන එක, විදර්ශනා කරන එක අත්‍යවශ්‍යයි. තමයි ගෙදර තමන් තනියෙන් කාමරයක් හදා ගන්න ඕන ටිකක් වෙලා ඉන්න. දැන් ඔය ධර්මය අවබෝධ කරගත්ත උදවිය ඉන්නවා. ඉක්මනින් තමන් හදාගත්ත වෙනම කාමරයක් තමන්ට ලැබුණු විවේක කාලෙදී දොරවහගත්ත සංසුන්ව බර ටික ඇහුව විදර්ශනා කළ ධර්මය දැක්කා. ඒ කාමරය ඇතුළට ගියහම තායි අර දරු මල්ලෝ මුණුපුරෝ වෙන්න තියෙන දේවල් වෙන දේවල් කන්න උයන්න තියෙන දේවල් ඒව එල්ලිලා නැහැ. මේ පුදුම වැඳීමක් නේ තියෙන්නේ මේ ඇත්තන්ට. හා අපේ කන්න උයන්න කියලා මැරෙන්න හදනවා. උයන්න පුළුවන් වුණොත් උගෙන නැත්තම් නිකන් ඉන්නව නැත්තම් කඩෙන් කනව නැත්තම් දවසක් වතුර බීලා ඉන්නවා. හරි අමාරුද? දැන් ඕකට මහා ලොකු මුල් තැනක් දෙන්න ඕනද? එහෙම ඕනේ නැහැ. කිසි දෙයක් එහෙම ආසත්ත භාවයෙන් ඇති කරගන්න ඕනේ නැහැ, දරා ගන්න ඕනේ නැහැ. දැන් බලන්න බුදුවරුන්ට ආරාධනයක් කළාම බුදුවරේ පිළිගන්න ක්‍රමය බලන්නකෝ පින්වතුනි. කොහොමද බුදුවරේ පිළිගන්නේ? ඔබ ආරාධනා කරනවා අපේ ගෙදර දානෙට වඩින්න ස්වාමීනි කියලා. කොහොමද බුදු කෙනෙක් පිළිගන්නේ? නිහඬව සිටිනවා. අන්න එතනින් තමයි ඉවසාව ධාරන්නේ. හා මං එන්නම් වෙලාවට මෙන්නම් කියලා කියන්නේ. නිහඬව සිටිනවා. එතකොට සමහර මිනිස්සුන්ට ඕක ප්‍රශ්නයක් නේ. බුදුවරු මුනිවරු මේක බාර ගන්න ක්‍රමය දන්නේ. ආනන්ද හාමුදුරන්ට ගිහිල්ලා කියනවා මම ආරාධනය කළා, බුදුහාමුදුරු උත්තරයක් දුන්නේ නිහඬව සිටියා. ඊට පස්සේ කියන එහෙනම් වෙලාවට වඩි. නිහඬව ඉවසා වදාරනවා. බැරි නම් ප්‍රතික්ෂේප කරනවා. පිළිගන්නේ හරමයි නිහඬව සිටිනවා. ආරාධනා කරාම නියන වෙන ඔබ වුණත් එක විමතියටපත් වෙන්නේ. අද කාලේ වරුදු නැහැනේ. දැන් මට හරි ධර්මදේශනාවකට ආරාධනා කරාම නියන වෙන්නේ. ආමඳුරට ආරාධනා කරා මං හිතන්නේ බාරගත්තේ නැහැ. ආමඳුර නියන වෙකියා. මේ දේ අද කරන්න බෑ. එතකොට නිහඬව සිටීමෙන් බාර ගන්න ක්‍රම වේදය තුළ උන්වහන්සේලාගේ පැත්තෙන් තියෙන වාසිය මොකද්ද? නොවැඩියත් දොස් කියන්න බෑ. වෙලාව කරක් වුණත් දොස් කියන්න බෑ. එනවාමයි කියලා බාරගත්තෙත් නැහැ, නොයනවාමයි කියලා බාරගත්තෙත් නැහැ. ස්වභාවය සැලසේ නම් වඩි. වරදින්න පුළුවන්. ඊළඟට මහා වැස්සක් වහින්න පුළුවන්, ගඟ වතුරක් ගලන්න පුළුවන්, ගඟක් දෙකට යන්න පුළුවන්. එතකොට යන්න වඩින්නේ කොහොමද? වඩින්න බැරි වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ එහෙන් අපේක්ෂාවකුත් නැහැ. මෙහෙන් වඩිනවයි කියන අපේක්ෂාවකුත් නැහැ. එහෙන් මට දාන්නේ අනිවාර්යෙන් මේ ටයිම් එකට දෙන්න ඕන, ඔන්න මට බාරගත්තා නම් දෙන්න ඕන කියලා අපේක්ෂාවකුත් නැහැ. ඒ මනුස්සයටත් වෙනවා ගේ ගහගෙන යනවා වරුසාවක් වැහැලා, එහෙම නැත්නම් ආකාරي සිද්ධියක් වෙනවා, අනතුරක් වෙනවා, කරදරයක් වෙනවා, එහෙම පිළිසුදු දාන්නේ හදාගන්න බැරි වෙනවා. ඒ නිහඬියාව තුළ තියෙන පූර්ණ අතහැරීමේ පිළිගැනීම. පූර්ණ අතහැරීමේ පිළිගැනීම තියෙනවා ඒ නිහඬියාව තුළ. අතහැරීමෙන් පිළිගන්නවා. මෙහෙන් එහාට වඩින්න ඕන කියලා පූර්ණ බැඳීමක් නැහැ. එහෙන් මෙහාට අනිවාර්යෙන් දෙන්න ඕන කියලා පූර්ණ පිළිගැනීමක් නැහැ. ස්වභාවය තුළ එය සිද්ධ වේවි. නිසි ආකාරයෙන් එය සිද්ධ වේවි. වියුතු ආකාරයක් වේද සිද්ධ වේවි. එච්චරයි. ලෝකයම නිහඬව බාර ගන්න පිරිසක් බුදුවරු රහතුන් කියලා කියන්නේ. ඔබටත් රහත් වෙන්න ඕන නම්, බුදු වෙන්න ඕන නම් ඔබත් මුළු ලෝම නිහඬව බාර ගන්න පුරුදු වෙන්න. ලැබෙන කීර්ති ප්‍රශංසා නිහඬව බාර ගන්න. ලාභ සත්කාර නිහඬව බාර ගන්න. ඈ ඒ වගේම තමන්ට තියෙන අයිතිවාසිකම්ගේ දොර ඉඩකඩම් පවා ඔබ නිහඬව බාර ගන්න, නිහඬව භුක්ති විඳින්න. නිහඬව පිළි අරගෙන සිටින්න. මුළු ලෝකයම නිහඬව බාර ගන්න. ආධ්‍යාත්මික ලෝකයක් බාහිර ලෝකයක් දෙකීම නිහඬව බාර ගන්න. ඒ නිහඬව බලා සිටීම පින්නතුනේ ලෝකේ හැරි අපූර්ව විදියට සිද්ධ වෙන්නේ. අයිතිය තියෙනකන් නිහඬව බලාගෙන සිටින්නේ නැහැ. අයිතිය තියෙනකන් නිහඬව බලා සිටින්නේ නැහැ. අයිතිය නැති වුණාට පස්සේ නිහඬව බලා සිටිනවා. ඒකට උදාහරණ ඕනද? මම හැමදාම ගන්නෙ වාහන ඔයත්තන්ට පුරුදු වෙන්නේ ඔක තියෙනවනේ. අයිතිය තියෙනකන් ඕකේ නගින්නේ කවුද? ඕකේ බහින්නේ කවුද? ඕකට හේතු වෙන්නේ කවුද? ඔක්කොම බලාගෙන ඉඳීවි. ඕකේ ඉරියඳින්නේ කවුද? කකුල් තියාගෙන ඉන්නේ කවුද? ඔය ඔක්කොම බලනවා අයිතිය තියෙනකන්. නියඬව බලා සිටින්නේ ඒ හෙත් වෙන්නේ නැහැ. ඔගේ එරි ගඳින්නේ නැහැ. කියලා ගියායි. ඔබ ඔක විකුණනවා. අල්ලපු ගෙදර කෙනාටම විකුණනවා. දැන් ඒක උඩ නැගලා බල්ලෝ නටනවා, බල්ලෝ දාගෙන යනවා, ළමයි ඒක හූරනවා, දොරවල් හයියෙන් අරිනවා, වහනවා, සෝදන්නේ, කිසි ප්‍රයෝජන පිළිවෙලක් නැතුව ඒගොල්ලෝ පාවිච්චි කරනවා. අල්ලපු ගෙදර එක්කෙනාට පේනවා, අනේ බලන්න අපි පාවිච්චි කරද්දි දරුවෙක් වගේ බලාගත්ත වාහනේ අරුන් කනවා කියලා හිතනවා නේද? ඒත් අපි මොකද කරන්නේ? නිහඬ බලන් සිටිනවා. ඒ ඔළුව දාලා කියන්න දෙයි ළමයෝ, ඕම බඩගන්නේ මේ, ඕ මොනවද කරන්නේ, ඔය බල්ලු දාගෙන වාහනේ යනවද නේද කියලා කියනවාද? අයිතිය නැති තැන නිහඬව බලා සිටිනවා. ඊළඟට සමහර අයට ඉතින් නෝනලා ඉන්නවනේ, නෝනලා ඉඳලා කාලයක් ගියා මොකක් හරි හේතුවක් කියලා ඩිවෝස් කරනවා, ඩිවෝස් වෙනවා. දැන් අර තමන්ගේ අයිතියේ ඉද්දි කොහෙද යන්නේ, මොකටද යන්නේ, කීයටද යන්නේ, කාද ආයේ ඔක්කොම ඕන. ඩිවෝස් වුණාට පස්සේ අද වෙන මිනිහෙක් එක්ක යනවා, ඊට පස්සේ තව මිනිහෙක් එක්ක යනවා, ඊට පස්සේ තවත් මිනිහෙක් එක්ක යනවා. මෙයා පැත්තේ පිටියම බලාගෙන හිටව. ඒ මිනිහට මුකුත් කියන්න බෑ. අයිතිය නැති කරාට පස්සේ බලාගෙන මේ මං පිටින් සිද්ධ වෙන දේ අධ්‍යාත්මයෙන් දකින්න තියෙන දේ මේ තියෙන අයිතිය තියෙනකන් තමයි නියඬව ඉන්න බැරි. උපාදානය තියෙනකන් තමයි නියඬව ඉන්න බැරි. තණ්හාව තියෙනකන් තමයි නිහඬව ඉන්න බැරි. ඇලීම තියෙනකන් තමයි නිහඬව ඉන්න බැරි. ඇලීම දුරු කරපු ගමන් එයාට නිහඬව ඉන්න පුළුවන්. එයාට සිතට සිතිවිලි වලට ඇලීමක් නැහැ. ඒ නිසා නිහඬව ඉන්නවා. සිතිවිලි වලටත් ලොකුවට කරපින්නම් ගහන්නත් බෑ. කරපින්නම් ගහුවත් වැඩකුත් නැහැ. එයා නිහඬව ඉන්නවා. බුදු කෙනෙක් මේ ලෝකයේ ඇති වෙන නැති වෙන ස්වභාවය බලා කරමින් ඉන්නවා. බුදු කෙනෙකුට මේ ලෝකේ කාටවත් නිඳා කරන්න බෑ. ඔන්න හොඳට මතක තියාගන්න. කාටවත් නින්දා කරන්න බැරි තැනක තමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. ඔබේ අවබෝධයේ වැඩ සිටිය යුත්තේ අන්න එතන. කාටවත් ප්‍රශංසා කරන්නත් බැරි තැනක තමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. මේ නින්දාව ප්‍රශංසාවත් බුදුහාමුදුරු බාරගත්තේ අර දාන බාරගත්ත විදිහටම තමයි. කොහොමද? නිශ්ශබ්දව නිහඬව. උන්වහන්සේ නින්දා කරන අවස්ථාවන්වලත් ඒ නිහඬව සිටියා. කෙනෙක්ගේ අවබෝධය පිණිස වචනයක් කියන්න උමනාන වචනයක් කිව්ව පමණයි. ප්‍රශංසාව තුළත් නිහඬව සිටියා. ඔය පොසල් රජුරු අසදෘස මහාදානයක් දුන්නනේ. අසදෘස කියන්නේ අහලත් නැති, හිතලා දැකලත් නැති විදියට දානයක් දුන්නා. බුදුහාමුදුරුවෝ දානේ වලදලා ප්‍රශංසා කරෙත් නැහැ. මොකුත් කිව්වෙත් නැහැ. බුදුහාමුදුරු සද්ද නැතුව වැඩම කරා. වෙන හාමුදුරු තමයි අනුශාසනා කරේ. රාතන් වහන්සේලා. බුදුහාමුදුරු මොකුත් කියන්නේ නැහැ. එහෙමනම් අපිට නිහඬව සිටින්නට බැරි නිහඬව බලා සිටින්නට බැරි හේතුව තමයි තණ්හාව තෘෂ්ණාව. ඒක හොඳ දෙයක්ද?